යෝජනාපිට මම දැනුම් දීම සහ දින දීමිට කතු පාංක 1 2 3 සහ 4 ඉදිරිපත් කරමි.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට નિયમિત කටයුතු වල අදාළ විෂයාංක 1 2 3 සහ 4 මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ මම ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් වල සම්බන්ධයෙන් විසර්ජන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමත් ආගමික විගාමික මුදල් අමාත්‍යතුමා විසින් සහ ග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන මේ පනත් කෙටුම්පත් අවස්ථාවේදී කතා කරන ලැබීම ගැන ඔබතුමා මූලාසනයේදීම ගැන මම සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ අද ආර්ථික වශයෙන් අපි රජයක් හැටියට බොහොම බගකීමකින් කියනවා අපි ආර්ථික වශයෙන් මේ කොවිඩ් අර්බුදයත් එක්ක අර්බුදයකට මුහුණ දෙලා ඉන්නවයි කියනක අපි සිහිපත් කරන්න ඕන. අර කතානායකතුමනි, අපි 2010 ආර්ථික වර්ධන වේගය 7.9% වර්ධන වේගයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. අර කතානායකතුමනි, ලෝකයේ කාටවත් ඉස්සන්න බෑයි කියපු බහානක ත්‍රස්තවාදයට පිළිතුරු දෙමින් LTT ත්‍රස්තවාදය 2009 අවසන් කරලා 2010 වෙනකොට ගරු මන්ත්‍රීතුමිය, අපි එදා 2010 ආර්ථික වර්ධන වේගය 7.9% වර්ධන වේගයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට. ඒක 2012 වෙනකොට 9.1 දක්වා අපට වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබුණා. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමිය, 2015 මේ විපක්ෂ නායකතුමා ප්‍රමුඛ අද විපක්ෂයේ නියෝජනය කරන මීට පෙර පාර්ලිමේන්තුවේ මේ විපක්ෂයේ වාඩිගෙන හිටපු රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලයට ගන්නකොට ඒ බලයට අරගත්තු 2015 වර්ෂයේ වර්ධන වේගයේ 0.5යි. 0.5ක වර්ධන වේගයක ආර්ථික වර්ධන වේගයක් බවට 9.1ක තිබිච්ච වර්ධනය අඩු කරපු 2015 යහපාලන ආණ්ඩුව 2015 ඉඳන් 2019 වෙනකොට 2.3 දක්වා 2.3ක ආර්ථික වර්ධන වේගයකින් තමයි ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියටත් ඔබතුමා ඒ හිටපු පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියටත් අපට බාර ගන්න සිද්ධ වුණේ. ඔය දුරකථනය පොඩ්ඩක් පැත්තකින් තියලා මේවා අහගෙන ඉන්නව නම් හොඳයි. මොකද හේතුව හැමතිස්සෙම අර දුරකථනය ගන්නවා අවාසි දෙයක් ඇහෙනකොට. අර කතාවක් තියෙනවනේ අවාසි දෙයක් ඇහෙනකොට කනට ගන්නවා, ඊට පස්සේ වාසි නම් විතරක් එක පැත්තකින් තියෙන. අවවාද. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය, අපි මේ මම මේක මතක් කළේ ඇයි? මම මේක සිහිපත් කරේ මේ 2015 සහ 2019 තුල මේ 9.1ක 2012 තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා ගේන්න ඒ කාලවකවානුව තුල ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් මම මේ සභාව දැනුවත් කරමු. ඒ වෙලාවේ ආර්ථික අර්බුදයක් රටේ තිබුණාද? එහෙම නැත්නම් ඒ වෙලාවේ වසංගතයක් තිබුණාද? මේ රටේ තියා ගෝලීය වසංගතයකට මුහුණ දෙන්න සිද්ධ වුණාද? නැහැ. ගෝලීය වසංගතයක් තිබුණෙත් නැහැ. ආර්ථික අර්බුදයක් තිබුණෙත් නැහැ. යුද්ධයක් තිබුණෙත් නැහැ. ඒ කිසිම දෙයක් නැතුව මෙවැනි ආර්ථික පසුබෑමක් ඇතිුනේ මොකද කියන එක බොහොම පැහැදිලිව මේ රටේ ජනතාව සහ මේ උත්තරීතර පාර්ලිමේන්තුව දන්න කාරණයක් බව ඔබතුමියට සිහිපත් කරන්න ඕන. ගරු මන්ත්‍රීතුමිය. ඒතර මේ தত্ত্বය තියෙද්දි අද අපි මේ රට බාරගත්තා. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙදස් දානමේ නොවැම්බර් මාසේ දාසේ වෙන්දා මේ රට භාරගත්තා එතුමා 69 ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදය ඇතුව ඒ භාරගෙන 20යි 20 මේ එළම අපි පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකොට ගරු මන්ත්‍රීතුමිය මොකද සිද්ධ වුනේ එදා චීනයේ වුහාන් නගරයෙන් පටන් ගත්තු මේ කොවිඩ් අර්බුදය අපි නොහිතන විදියට අපි මේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේ සිද්ධ වෙච්ච කොවිඩ් අර්බුදයත් එක්ක අපි රටේ බලාපොරොත්තු නොවුණු විදියට අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. අපේ සංචාරක ව්‍යාපාරය 100%ක් නැවතුණා. ඒ වගේම දේශීය කර්මාන්තකරුවන් කර්මාන්ත වසන්න වුණා. ආර්ථිකය ගෙනියන්න බැරි තත්ත්වයකට ඇති වුණා. ඒ විතරක් නෙවෙයි අපනායන ක්ෂේත්‍රයට නොයෙකුත් බාධා අපිට ඇති වුණා. ඒ සියල්ලටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ කොවිඩ් අර්බුදයත් එක්ක. එතන මේ කොවිඩ් අර්බුදයත් එක්ක මේ සියල්ලට මුහුණ දෙන ගමන් රජයක් හැටියට මොකද්ද අපි කළ යුතු වෙන්නේ? රජයක් හැටියට ගරු මන්ත්‍රීතුමිය අපි කළ යුතු වෙන්නේ ලෝකයේ සම්මතය අනුව වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මේ කොවිඩ් අර්බුදයට තියෙන එකම විසඳුම එන්නත් කරන්නේ. මේ කොවිඩ් අර්බුදයට තියෙන එකම විසඳුම එන්නත් කරන්නේ. එන්නත ලබා දීම තමයි මේකට විසඳුම බවට පරිවර්තනය වුනේ. ඒතන ලෝකයේ එන්නත නිෂ්පාදනය කරන්න ලොකු කාලයක් ගියා. ඒ පරිශ්‍රණ කරලා ඒක සුදුසුද කියලා බලලා අපි මේ නිර්දේශ එනකම් බලාගෙන ඉඳලා අපි රටක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා තුමා පැහැදිලි ලෙස කැබිනට් මණ්ඩලය තුල එවැගේම ජාතික කොවිඩ් කමිටුව තුල පැහැදිලිව කිව්වේ මොකක්ද? එන්නත්කරණයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. හැබැයි එන්නත්කරණය මේ රටේ මිනිස්සුන සල්ලි වලට නොදිය යුතුයි. මුදලට නොදිය යුතුයි. සාමාන්‍ය වශයෙන් ඒතර මුදල් තිබුණත් සාමාන්‍ය මුදල් තියන අය එන්නත ගිල්ල විදගනි. නැති බර අහිංසක මිනිස්සුන්ට එන්නත ගහ ගන්න බැරුව එක්ක රෝගය හැදෙයි නැත්නම් රෝගය හැදලා මියයයි. එනිසා මොකද්ද කිව්වේ? පැහැදිලිව එතුමා කිව්වේ නෑ කිසි කෙනෙකුගෙන් එක රුපියලක් අපි අය කරන්නේ නෑ. අපි එක රුපියලක් අය නොකර මේ එන්නත ලබා දීම ක්‍රියාත්මක කළ යුතුයි. අර මන්ත්‍රීතුමිය අද අපි පැහැදිලිව කියනවා රජයක් හැටියට දැන් මේ වන විට අවුරුදු 16ට වැඩි පළවෙනි මාත්‍රාව 97%ක් ලබාගෙන තිනවා. මුළු ජනගහණයෙන් 97%ක් පළවෙනි මාත්‍රාව ලබාගෙන තිනවා. දෙවනි මාත්‍රාව ගරු මන්ත්‍රීතුමිය 84%ක් ලබාගෙන තිනවා අවුරුදු 16ට වැඩි. එතන පළවෙනි මාත්‍රාව සහ දෙවනි මාත්‍රාව මේ වන විට 84%ක් ලබාගෙන තෙවන මාත්‍රාව මේ වන විට ආරම්භ කළා තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපි වරාය අධිකාරිය විශේෂයෙන්ම මේ ලංකාවේ ප්‍රධාන මරුමස්ථානය මේක ඉන්න සේවකයන්ව අපි ආරක්ෂා කරගන්න ඕන. දැන් ඔවුන්ට තෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් යනවා. පාසල් දරුවන්ට මේක ලබා දීම ක්‍රියාත්මක කරගෙන යනවා. ගරු මන්ත්‍රීතුමිය මේ අවස්ථාවේදී අපි අද දවසේ වෙනකොට අපේ රටේ රෝගීන් සංඛ්‍යාව 546,653ක් වුණා. අපේ රටේ කොවිඩ් වැළඳුණු රෝගීන් 546,653ක් රෝගීන් බවට පත් වුණා. මේකේ වැඩි බහුතරයක් 98%ක් දැනට ඔවුන් ගෙවල් වලට ගිහිල්ලා ඔවුන් සුව වෙලා තිනෝ. මියගිය සංඛ්‍යාව 13,892ක් බවට පරිවර්තනය වුණා. අර මන්ත්‍රීතුමිය මම මේක කියන්න හේතුව මොකද්ද? දැන් අපි දන්නවා මේ කොවිඩ් රැල්ල නොඑක් විදියට ආවා. අපි දැක්ක මේ කොවිඩ් රැල්ල එක වෙලාවකදී සිංහල අවුරුදු පොකුර බවට පරිවර්තනය වුණා. සිංහල අවුරුද්දේ ජනතාව සිංහල අවුරුදු කන්න ලෑස්ති වෙලා ඒ සිංහල අවුරුද්දේ හොඳට පහුගිය අවුරුද්දත් ගන්න බැරි වෙච්ච හින්දා අන්න කොවිඩ් රැල්ලක් මතු වුණා. ඊට පස්සේ අපි දැක්කා පෑලියගොඩ මාළු වෙළඳ පොලේ කොවිඩ් රැල්ලක් මතු වුණා. නාවික කඳවුරෙන් කොවිඩ් රැල්ලක් මතු වුණා. මේ හැම දෙයකදීම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ මේ රටේ යුද හමුදාව පොලිසියට අපි රජයක් හැට අපේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. ඔවුන්ගේ ජීවිතය අනතුරේ තබාගෙන ඔවුන්ගේ රෝගීන් වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම කරා. ගරු මන්ත්‍රීතුමිය දැන් මාස දෙකක් පමණ රට වහලා තියලා මේ පාර්ලිමේන්තුවට විතරයි සෞඛ්‍ය උපදෙස් පරිදි අනුමැතියක් දුන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන්න විතරයි. පාර්ලිමේන්තුව රැස් වෙන්න විතරක් උපදෙස් ලබා දීලා තියෙද්දි අපි පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය නිසා ඒක රැස් වෙන ගමන් ගෙදරක තීන අවමගුල් උත්සවයත් මංගල උත්සවයත් දෙකම සීමා කරා. මංගල උත්සවය 8 දෙනෙකුට සීමා කරා. අවමංගල්‍ය උත්සවය 20 දෙනෙකුට සීමා කරා. මේ සීමා කරේ මොකක් වෙනුවෙන්ද? මේ රටේ ජීවත් වෙන මේ රටේ අහිංසක ඉපදෙන්නේ ඉන්න දරුවා සහ ඉපදුණු දරුවා සහ අනාගතය වෙනුවෙන් තමයි මේක කරේ. මේ රෝගය මහ භයානකයි. මේ රෝගයේ මියදිය සංඛ්‍යාව මේ 13,892 න් 90%කට විතර ප්‍රමාණයක් අවුරුදු 60ට වැඩි අය ගරු මන්ත්‍රීතුමිය. එතන අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව ආරක්ෂා කරගන්න නම් අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. එක විපක්ෂයේ හිතනවා නම් නෑ ඒක මේ ආණ්ඩුවට විතරයි තියෙන්නේ කොවිඩ් ඇතුළම අපිට ජොලියක් තියෙනවා කියලා ඒක හිතන්න බෑ. හැබැයි මේක ආණ්ඩුවෙත් විපක්ෂයේත් වගකීමක්. මොකද ආණ්ඩුව නෙවෙයි කොවිඩ් ගෙනාවේ. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි කොවිඩ් ගෙනාවේ. මේක ලෝකයේ හැම රටකම තියෙන භයානක වසංගතයක් බවට පත් වෙලා තියෙන රෝගයක්. ඒතර එවැනි තත්ත්වයක් තියෙද්දි මේ රෝගය මේ වගේ තත්ත්වයකදී යන්තම් අද අපි මේක සමනය කරලා තිනවා. යන්තම් අද අපිට පේනවා කොවිඩ් 400ක් 410ක් 425ක් පමණ පෞගිය සතියේ දිනකට වාර්තා වන රෝගීන් ගන්නා. දැන් ගරු මන්ත්‍රීතුමිය ඊයේ දවස වෙනකොට ඒක 700 දක්වා පොඩ්ඩක් සීග්‍රයෙන් වැඩි වෙගෙන යනවා. දැන් මේ වැඩිවීමත් එක්ක ගරු මන්ත්‍රීතුමිය පස්වන රැල්ලකට අපි අතවනනවා. වෛද්‍යවරු රූපවාහිනියට ඇවිල්ලා අපට උපදෙස් දෙනවා මේකෙන් පරිස්සම් වෙන්න කියලා. ඒතර පරිස්සම් වෙන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනකොට මේ සම්බන්ධයෙන් ලෝකයේ මේ සම්බන්ධයෙන් යම් පර්යේෂණ කරන ආයතන වලින් සමහර වෙලාවට එන්නතනත් එරෙහි වෙන විසබීජයක් බවට මේක පරිවර්තනය වෙනවායි කියලා කියද්දි ගරු මන්ත්‍රීතුමිය අද අපේ රටේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් විපක්ෂයට අවශ්‍ය කරලා තියෙනවා ඊළඟ රැල්ල ඔවුන්ගේ ආශිර්වාදයෙන් ගේන්න. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ගේන්න. ඒ ආශිර්වාදයේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් එක පැත්තකින් ගොවි මහත්වරු වෙනුවෙන් වෙනම උද්ඝෝෂණ. එතන ගොවි මහත්වරුන්ගේ උද්ඝෝෂණ වලට අවශ්‍ය කරන පූර්ණ දායකත්වය අද ලබා දෙනවා. මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ ඉන්න එතුමා මෙතන ඉඳලා ගියා. පාර්ලිමේන්තුවේ ඉන්නක මන්ත්‍රීවරයෙක්ගේ ආශිර්වාදයේ ඇතුව ගොවි උද්ඝෝෂණය පවත්වන හොඳට නාගසලං ගහලා. හොඳට නටනවා. හොඳට නාගසලං ගහලා රතිඤ්ඤපත්තු කරලා කුරේ දාලා නටලා ගොවි උද්ඝෝෂණ පවත්වනවා. මම්මගේ දේශපාලනේ දැකපු ඒකනම් හරි අමුතුම උද්ඝෝෂණයක්. ඒ කියන්නේ ජොලියෙන් තමයි තමන්ගේ තියෙන නැතිබරිකම හරි තමන්ට පෝර ටික දියව් කියලා කියන්නේ. ඒ ආශිර්වාදය ලැබෙනවා විපක්ෂයේ විසින්. එතන අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? ඊළඟට ගරු මන්ත්‍රීතුමිය අපිට පේනවා මේ වන විට ගුරු උද්ඝෝෂණය. අර මන්ත්‍රීතුමිය මේ 12 වෙනිදා වෙනකොට හවස 2 වෙනකොට නොවැම්බර් 12 වෙනිදා හවස 2 වෙනකොට ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අයවැය 2020-22 වසර වෙනුවෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. එතුමා ඉදිරිපත් කරන අයවැය ලේඛනය මටවත් ඔබතුමියටවත් විපක්ෂයටවත් කියන්න බෑ. කිසිම මුදල් අමාත්‍යවරයෙක් තමන් ඉදිරිපත් කරන අයවැය ලේඛනය එදාට ගෙනල්ලා තමයි ඉදිරිපත් කළේ. එතන මේ අයවැය ලේඛනයේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් සහ යෝජනා ඉදිරිපත් වෙනවා. එතන ඒක වෙන බව දැන ගරු මන්ත්‍රීතුමිය. ඒක වෙන බව දැන දැන් බලනවා කොහොමද ඒ දින දෙක ඇතුළත පුළුවන් තරම් උද්ඝෝෂණ ලෑස්ති කරන්න. දැන් ඔබතුමිය දකින්න ඇති ඊයේ දවසේ පාර පුරා උද්ඝෝෂණ. පාර යන වාහනවලට යන්න විදියක් නැහැ. අයහපත් කාලගුණයක් හැදිලා තියෙන වෙලාවේ ගුරු උද්ඝෝෂණේ ක්‍රියාත්මක වෙනවා. ගරු මන්ත්‍රීතුමිය ඊයේ දවසේ වෙනකොට පළවෙනි ගුරු බිල්ල ගන්නවා. ඊයේ දවසේ වෙනකොට ඊයේ උද්ඝෝෂණයට එකතු වෙච්ච වරුණි අසංක අවුරුදු 27ක ගුරුවරියක් වරුණි අසංක වසංක මහත් මෙනවිය කොටපොල ගුරු උද්ඝෝෂණයේ වෙලාවේදී අයව අද වැටිලා අයව දෙනියාය රෝහලට ගෙනියලා දෙනියාය රෝහලදී අය මිය යනවා. අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. රජයක් හැට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් අපි අහනවා ගරු මන්ත්‍රීතුමිය අර ස්ටාලින් මහත්තයාට අර මහින්ද ජයසිංහ මහත්තයාට දැන් තියෙන අර දොළදුක සංසිඳුණත් අර දොළදුක දැන් තමන්ගේ දොළදුක අපි දන්නවනේ කසාදයක් බැඳලා නෝනට ටික දවසක් ගියාම දරු ගැබක් ආවයි කියලා දැනගත්තම එක එකව කන්න හිතෙනවා අඹුල් ජාති කන්න හිතෙනවා අජම්බු කන්න හිතෙනවා ලොවි කන්න හිතෙනවා අඹ කන්න හිතෙනවා ඒ වගේ මේ මහත්තරු දෙන්නට තිබුණා දොළදුකක් මේ මහත්තරු දෙන්න මේ පාරට බහලා ඉල්ලුවේ අපි පාරට බහලා ගුරු උද්ඝෝෂණ කරනකොට පොලිසියෙන් ඇවිල්ලා ගහන්න ඕන ගහනකොට වැටෙන්න ඕන ගහන පොලිසියට ගහන්න ඕන එතකොට වෙඩි තියන්න ඕන වෙඩි දීුවාට පස්සේ කගේ හරි මිනිහක් ආවම ඒක අරගෙන පුළුවන් රට පුටා ගිහිල්ලා රට වටා උද්ඝෝෂණය කරගෙන යන්න හැබැයි ඒකට ආණ්ඩුව ලෑස්ති නැහැ බලාපොරොත්තුනේ ගෝඨාභය රාජපක්ෂ කියලා මහා දරුණු නායකයෙක් දරුණු පාලකයෙක් කියලා නෑ ඒක උනේ නෑ මන්ත්‍රීතුමිය මේකේ ඉන්න සමහර ඉන්න මන්ත්‍රීවරුන්ගේ තමාලගේ පියාලගේ කාලේ දන්නවනම් දැන් වෙලා තියනේ දැන් ඉන්න අය දන්නේ නෑනේ පියා පියා ඉන්න කාලේ ඉපදිලා නෑ දැන් ඉන්න මේ පරපුර පියාලගේ කාලේ සිද්ධ වෙච්ච දේවල් අපි දැක්කනේ බෝට සයිකල් ටයර් එක දෙන්නට එකයි එක ටයර් එකයි දෙන්නට දාන්නේ මොකද ඒ තරම් ටයර් රින්ගයක් ටයර් එක දාලා එහෙම තිබුණා උද්ඝෝෂණ අයින් කරපු ක්‍රමවේදයක් තිබුණා තමන්ව විවේචනය කරා නම් උදේ විවේචනය කරනවා හවස් වෙනකොට ඒ විවේචනය කරන එක්කනාගේ මලගෙදරටම රාජ්‍ය නායකයා ගිය ඉතිහාසයක් අපේ රටේ තිබුණා ඒක අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ එවැනි තත්තුට්ටු දෙකේ තත්ත්වයට අපි වැටෙන්නේ නැහැ නමුත් හැබැයි දැන් මන්ත්‍රීතුමිය මොකද්ද මේ සිද්ධ වෙන්නේ කතාවක් තියෙනවා ගමේ ගහන්න ගහන්න වඳින එකත් මෝඩෙක් වඳින්න වඳින්න ගහන එකත් මෝඩෙක් අන්න ඒක ගැන අපි වැඩි අවබෝධය ඇති කරගන්න ඕන දැන් මේක අර ඕනෑවට වැඩිය ගිහිල්ලා කතාවක් තියෙනවනේ මන්ත්‍රීතුමිය අර වතුරේ ගිලිච්ච මිනිහාගේ නහය මෙතෙන්ට වතුර ආවත් එකයි පොල් ගස් 10ක් ආවත් එකයි කොහොමත් එකයි ඊට පස්සේ පිරිනිව නැත්තම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ එනිසා මේ ඊළඟ රැල්ල හදන්න යන්නේ මම මේ කියලා පෙන්නුම් කරේ මොකද්ද මේ රටේ වෛද්‍යවරු මේ රටේ හෙද කාර්ය මණ්ඩලය මේ රටේ සුළු සේවක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ රටේ රණවිරුවෝ මේ සියලු දෙනා ඒක රාසි වෙලා මේ මඩපවත්තුමු කොවිඩ් රැල්ල නැවත පණ ගන්වන්න නැවත කොවිඩ් වලින් අපේ රට නැවත වසා දමන තත්ත්වයට පත් කරන්න උත්සාහ කිරීම දේශපාලන වක්ෂයෙන් කරන අහිකුණ්ඩක ක්‍රියාවක් මේක අහිකුණ්ඩක ක්‍රියාවක් මේකට ගොදුරු වෙන කෙනා කවුද කියලා දන්නේ නැහැ සමහර වෙලාවට උද්ඝෝෂණ ලෑස්ති කරයි ඒ පෙළපාලි අරගෙන යයි බයි කවදා හරි දන්නේ නැහැ තමන්ගේ ගෙදරම කෙනෙක් මේ කොවිඩ් එක වැරදුනාට පස්සේ මිය යනකොට තේරෙයි තමන්ගේ අර්ධ සාක්ෂිය අපි තමයි එදා කොවිඩ් හදන්න අවශ්‍ය කරන පෙළපාලි සූදානම් කරේ කියලා මින් ඉදිරියට පස්වෙනි රැල්ල ආවොත් මේ පස්වෙනි රැල්ල ආවොත් මේ පස්වෙනි රැල්ලට මේකට සම්බන්ධ වෙන විපක්ෂයේ මම සමස්තය කියන්නේ ඒකට සම්බන්ධ වෙන විපක්ෂයේ හැම කෙනෙක්ම මේ රටේ මිය යන හැම කෙනෙකුගේ ජීවිතවලට වග කියන්න ඕන ගරු මන්ත්‍රීතුමිය වග කියන්න ඕන මේකට මොකද හේතුව තමන්ගේ දේශපාලනය කරන්න අපි දේශපාලනය කරා හැබැයි දේශපාලනය කරලා රටේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා මේ රටේ අහිංසක මිය යන ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා ජීවිතත් එක්ක සෙල්ලම් කරපු ඉතිහාසයක් තියෙනවා ඒ ඉතිහාසයෙන් නැවත ගේන්න හදන යුගයක් බවට පරිවර්තනය කරන්න කියන එපයි කියලා මම විශ්වාස කරනවා ඒක මම කියනවා ආණ්ඩුවේ හිටියත් ගරු මන්ත්‍රීතුමිය අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමාටත් වගකීමක් තියෙනවා ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ලොකු චක්‍රලේඛන ඉදිරිපත් කරනවා මේ වගේම අපේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමල්ලා අර අහිංසක ගමක මගුල් ගයක් තිබුණොත් එහෙම ඒ මගුල් ගෙදරට ගිහිල්ලා පරිනවා නිකන් නෙවෙයි පයින්නේ මාධ්‍ය ඔක්කොම අරගෙන මාධ්‍ය ඔක්කොම අරන් ගිහලා මගුල් ගෙදරට පැනලා අනේ අර කසාද බඳින්නේ ඉන්න මනමාලයා මනමාලිට උතුර දකුණ නැති වෙනවා අල්ල ගන්නව අරන් නිරෝධායනය කරනවා දෙවිහාමුදුරුවනේ මේ දහස් ගණන් පෙළපාලි යනවා දහස් ගණන් ඇවිල්ලා බෝඩ් උස්සගෙන යනවා මෙයා එකට එක්කලා ලං වෙලා ඉන්නවා එක මාසයක් නෑ මේව සම්බන්ධයෙන් මොකද ගන්න තීන්දුව නිසා අපි කියනවා ඒ නීතිය කාටත් එක විදියට සලකන්න කාටත් එක විදියට අර අහිංසක ගමේ ඉන්න මිනිහාගේ මගුල් ගෙදරට මරණ ගෙදරට දාන නීතියම මේවට ක්‍රියාත්මක කරන්න එහෙම නෙවෙයි නම් ඒක එච්චර සුභවාදී නෙවෙයි කියන එක අපි මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමිය ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය අපි සිහිපත් කරන්න ඕන දැන් මේ සියල්ලටම අද දැන් විශ්‍රාම වැටුප් සම්බන්ධලු විපක්ෂ නායකතුමා කතා කරා දැන් විපක්ෂ නායකතුමා අපට පේන විදියට හිටියනම් තමයි හොඳ. එතුමා දැන් හරියට හැසිරෙන්නේ අලඩින්ගේ පුදුම පහන අතේ තියෙන කෙනා වගේ. දැන් එතුමා ගාව අලඩින්ගේ පුදුම පහන තිබුණා. 2015 සහ 2019 ත් ඔය අලඩින්ගේ පුදුම පහන අතේ තිබුණා. එතකොට තෙල්ලිවරු වුණාද ඒකේ? එහෙම නැත්නම් අර දැල්ල ඒක පත්තු කරගන්න බැරි වුණාද? පහන තියන් කරුවලේ දෙහිටියේ. එතකොට අලඩින්ගේ පුදුම පහන තියාගෙන කරුවලේ ඉඳලා දැන් මේ දෙන උපදේශ ටික මේ පැත්තේ ඉඳන් දෙවි හාමුදුරුවනේ එදා දුන්නා නම් ඒ ආණ්ඩුවට ඔය උපදේශ ටික ඉරන් ආණ්ඩුව හොඳට ගිහිල්ලන්. එහෙනම් අපි විපක්ෂනේ. තාම වැරු වුණා. දැන් මේ කියන ඒවාට විසඳුම් දෙන්න. දැන් මේ කියන සියලු දේවල් විසඳුම් දෙන්න. මම එතුමා හිටියනම් මං සතුටු වෙනවා එක දෙයකට. අන්තිමේදී මතක ඇති අපේ තමල් රාජපක්ෂ ගරු ඇමතිතුමාට මතකයි දකුණෙන් පටන් ගත්ත ඇමතිතුමා එදා 2015 ආණ්ඩුව පෙරලන්න ලෑස්ති වෙනකොට ප්‍රධාන මාතෘකාව 6% ඕන අධ්‍යාපනය වෙනුවෙන් 6% අනිවාර්ය කරන්න ඕන. ඒක තමයි රටක අනාගතය. රටේ අනාගතය රැකෙන්න නම් 6% මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරගන්න ඕන. කවුද ඒකේ පෙළපාලිය හිටියේ? ඒකට ගියා සමස්තේ නෙවෙයි මහාචාර්යවරු ගියා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ගියා.
මුතුමන් තව මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. මට විනාඩි 25ක් දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි.
විනාඩි 23 දක්වා දෙලා තියෙනවා.
මේ මගේ වරද නෙවෙයි විපක්ෂ නායකයක වරද. මේ මට දෙන්න විනාඩි 5ක් මම අරන් දෙන්න මේ වෙලේ. හොඳයි. ගරු මන්ත්‍රීතුමිය 106ක් අධ්‍යාපනයට අරගෙන දෙන්න. පෙළපාලි ගියා. ගිහිල්ලා මොකද්ද කරගත්තේ? පෙළපාලි ගිහිල්ලා ආණ්ඩුව පෙල්ලුවා. ජනතාව වුන්කන් දුන්නා. ජනතාව කිව්වා අපේ ආණ්ඩුවෙන් 106ක් දීලා නැහැ. එතකොට යහපාලන ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මන්ත්‍රීතුමිය 106ක් අධ්‍යාපනයට වෙන් කරගන්න. එතකොට 106ක් අධ්‍යාපනයට වෙන් කරගත්තද නැද්ද කියන එක 2015 ඉඳන් වෙන් කරපු අය වැලියකනවල තියෙනවා. අපි වෙන් කරගත්ත කියලා කියමුකෝ මන්ත්‍රීතුමිය. වෙන් කරගත්තා නම් අද මේ පාර පුරා ඉන්න සියලු සමස්ත ගුරුවරු වෙනුවෙන් පළවෙනිම දේ මොකද්ද කරන්න දුන්නේ? අවුරුදු 24ක් දක්වා දිවෙන මේ වැටුප් විසමතාවයට විසඳුමක් ලබා දීම නේද? ඒකනේ කළ යුතු වෙන්නේ නේද අමතුමා? 106 ගන්න ගිහිල්ලා ආණ්ඩුවකුත් පෙරලා ගත්තා නම් මීයක් කඩන්න අතලෙව කන්න නෙමෙයිනේ. ඒ හින්දා පෙරලාගත්තු ආණ්ඩුවේ ඒ වෙනුවෙන් කඩේ ගිය ඔක්කොම තිබුණේ කරුණා කළා අපේ වැටුප් විසමතාවය ඉවත් කරන්න කියලා කියන්නේ. වැටුප් විසමතාවය ඉවත් කළාද? නෑ නෙවන්තිතුමිය. දැන් වැටුප් විසමතාවය ඉවත් කරන්න කාලය කොච්චර තිබුණාද? අවුරුදු 5ක් තිබුණා. 5 තුල මං කිව්වේ යුද්ධයක් තිබුණෙත් නෑ, වසංගතයක් තිබුණෙත් නෑ, ආර්ථික අර්බුදයක් තිබුණෙත් නෑ, මුකුත් නැතුව හිටියේ. ගහපු පදයකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ අන්තිමට. දැන් අපිට තමයි මේක බාර දීලා තියෙන්නේ. දැන් දන්නවා අයවැයෙන් මේකට විසඳුමක් හම්බ වෙනවා. හැබැයි ඒක ගන්න හදනවා ස්ටාලින් මහත්තයයි මහින්ද ජයසිංහ මහත්තයයි ඒකේ ඉන්න අනිත් ගෝලයෝ විපක්ෂයයි ගන්න හදනවා. නෑ, අපි කෑ ගහලා තමයි මේක ගත්තේ. අපි කෑ ගහලා ගත්තේ. දැන් කෑ ගහලා ගන්න ගිහිල්ලා අර කොටපොල අර ගුරුවරියගේ ගෙදර මල ගෙදරට යන්න පුළුවන්ද? මං කියන්නේ දැන් යන්නේ මල ගෙදරට. මොකද හේතුව? ඒ මල ගෙදරත් යන්න ඕන. මේගොල්ලන්ට ඕන කරන්නේ කාගේ හරි ජීවිතයක් නැති කරලා ඒක උඩෙන් හරි තමන්ගේ විරෝධතාවය ගේන්න පුළුවන්ද කියලා කියනවා. දැන් මම කිව්වේ ඒකයි. අර එදා ඇලඩින්ගේ පුදුම පාන රජිත් ප්‍රේමදාස මහත්මයාගේ අතේ තිබුණා නම් එදා වික්‍රමසිංහ මහත්තයා අතේ තිබුණා නම් එදා කරගන්න බැරි වෙච්ච එක දැන් මේ කියන මේ තියෙන රටේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක තියෙන අර්බුදවලට විසඳුම් ලබා දෙන්න නම් දැන් ඇලඩින්ගේ නෙවෙයි දැන් සජිත්ගේ පුදුම පාන. දැන් ඒ පහනට අලුතෙන් තෙල් දාලා tire අලුත් කරලා අලුතෙන් පත්තු කරලා තමයි දැන් ඇලඩින්ගේ පුදුම පහනෙන් මේ ප්‍රශ්න ටික විසඳන්න යන්නේ. හැබැයි tire අලුත් කරාට අලුතෙන් තෙල් දැම්මට ඔය පාන පත්තු වෙන්නේ නැති බව අපි දන්නවා. ඔක පත්තු කරගන්න තිබුණානේ දේවි හාමුදුරුවනේ මේ හිටපු කාලය තුල. ඒ කාලේ පත්තු කරගන්න බැරි වෙච්ච පාන දැන් පත්තු කරගන්න පුළුවන්. ඔක පටන් ගත්ත වෙලේ ඉඳන් පත්තු වෙන්නේ නැහැ. හැබැයි පෙන්නනවා. දැන් විස්ථාප වැටුප ගැන කතා කරා මෙතන. අද කතා කරලා විස්ථාප වැටුප ගැන අහනවා අපේ රාජ්‍ය අමතිවරයාගෙන් කොහොමද විස්ථාප වැටුප සම්බන්ධයෙන් කියලා. ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය දා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ අපට මතකයි පළවෙනි අයවැය යෝජනාව. යහපාලන ආණ්ඩුවේ මොකද්ද කියන්නේ? මීළඟට රස්සාවට එන රාජ්‍ය සේවයට අතුළුන කිසි කෙනෙකුට විශ්‍රාම වැටුප නැත. විශ්‍රාම වැටුප කපා හරින්න. එතකොට එහෙම එහෙම හිටපු ආණ්ඩුවක ඉඳලා හිරිකිතල් ලැජ්ජාවක් තියනවද දෙවි හාමුදුරුවනේ විස්ථාප වැටුමක් ගැන කතා කරන්නේ? දැන් එහෙම ඉඳලා තමයි අපෙන් ආන විස්ථාප වැටුමකෝ කියලා. අනිත් පැත්තෙන් මං ආගෙන කියනවා බංකොලොත් එච්ච නන්නත්තර වෙච්ච ආණ්ඩුවට දැන් කරගන්න දෙයක් නැල්ලු. බංකොලොත් එච්ච ආණ්ඩුව කියලා අහන්නේ කරුම් අන්තිතුමිනි. බංකොලොත් එච්ච ආණ්ඩුවක් බාර පත් කරගන්න මහා බැංකුව මහා දවාලේ මං කොල්ල කෑවා. තයි දාලා මං කොල්ල කෑවේ. ඉංග්‍රීසියෙන් මං කොල්ල කෑවේ. එහෙම කරලා තමයි දැන් අහන්නේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමනි, අපි අවුරුදු දෙකක් තුල මේ කොවිඩ් අර්බුදයත් එක්ක මාස 24ක් ගත වෙනකොට මේක හරියාකාරව මාස 20ක් විතර අපි හිටියේ මුළු රටම ලොක්ඩවුන්, මුළු රටම අපි වහගෙන, ආර්ථිකය දුවවන්න විදියක් නැහැ. රට අර්බුද රාශියකට මූණ දීලා තිනවා. මේක අපිට විතරක් නෙවෙයි, අපි හැම වෙලේම බලන්නේ ආණ්ඩුව විපක්ෂයක් අතර මෙතන බැන ගන්න. අපි බලන්නේ ලෝකයේ අනිකුත් රටවල් වලට ගිහිලා දෙන තත්ත්වය මොකද්ද කියන එක. ලෝකයේ අනිකුත් රටවල් අද තත්ත්වය බලන්න ඕන. අද ජපානයේ ඉන්න සමහර අයට කතා කරා මන්ත්‍රීතුමනි, අපි දන්න කියන අයට කතා කළාම ඒ අය අහනවා ලංකාවට එන්න විදියක් නැහැ, අපිට තාම එන්නත දීලා නැහැ. අපි යව්වා ඇයි? තමුන්නාසල එන්නත දුන්නේ නැත්තේ මෙච්චර ජීවුණු රටක නෑ. අපිට නියමිත කරලා තියෙන එක දිනයක් SMS පණිවිඩයක් දීලා තිනවා. අපි ඒ දිනෙන් ඉස්සලා අපිට ගියාර එන්නත දෙන්නේ නැහැ. ඒ ජපානයේ தත්ත්වය, මේ ශ්‍රී ලංකාවේ தත්ත්වය. ශ්‍රී ලංකාවේ ගෙදෙට්ට හොයාගෙන යනවා. ගිහලා එන්නත ගහලා නැත්තම් බලෙන් හරි කමන්නේ එන්නත ලබා දෙනවා රට ආරක්ෂා කරගන්න. එනිසා අපි
මිනිත්තු දෙකක
හොදයි ගරු මන්ත්‍රීතුමා. එනිසා අපි මේ කාලය තුල අපිට විවේචන වලට අපි පුරුදුයි. ඔය තර්ජන ගර්ජන වලටත් පුරුදුයි මන්ත්‍රීතුමිය. ඔව් අපිට අලුත් දේවල් නෙවෙයි. ඒ ඔක්කොම පුරුදුයි ඉඳලා අපි කියන අපේ ආණ්ඩුවත් තුරුයි විපක්ෂයත් තුරුයි. අපිට මේ දෙකම හොඳට පළපුරුදු අධ්‍යක්ීම් තියෙනවා. හැබැයි අපි දාලා දුවන ආණ්ඩුවක් නෙවෙයි. අපි ප්‍රශ්නේ මගහරින ආණ්ඩුවකුත් නෙවෙයි. අපි ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න ලෑස්ති. අපි මේ කාලය තුල විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරමින් 20-25 බවත පත් වෙනකොට 70%ක් මේ රටේ ජනතාවට අවශ්‍ය කරන පුනර්ජනනීය ශක්තිය ඇති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. දැන් එක කෙනෙක් කතා කරනවාද මන්ත්‍රීතුමිය? රැකියා 60,000ක් අපි උපාධිධාරීන්ට රැකියා 60,000ක් ලබා දෙන්නවා. 60,000ක් ලබා දීලා තිනවා. ඊළඟට අඩුව ඕ ලෙවල් පාස් වෙච්ච නැති දරුවන් ගණනෙන් රැකියා ලක්ෂයක් ලබා දෙනවා. මුකුත් කතා වෙනවද නැහැ. කරපු හොඳ ගැන කිසි දෙයක් කතා වෙන්නේ නැහැ. කමන්නේ. ජාතික පාසල් බවට පත් කරනවා. ජාතික පාසල් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ජාතික පාසල් දෙකක් හෝ තුනක් නම් කරලා තියෙනවා. ඒ වගේම සියත් නගර 100ක් වැඩ දියුණු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දරු මුදල් අමාත්‍යතුමා මේ ඉදිරිපත් කරන ආයවැය තුලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතුමා කොහොමද ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වැඩපුළුවේ ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක බොහොම පැහැදිලිව එතුමාගේ ඒ වැඩපුළුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි කොළඹ වරාය විශේෂයෙන්ම අපේ නගරීර පර්යන්තය, බටීර පර්යන්තය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා. අපේ ගරු ඇමතිතුමා වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ විශේෂයෙන්ම පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාව එකතු කරගනිමින් බැව් 5000ක් ප්‍රසස්කරණය කිරීමේ වගකීම ආරම්භ කළා තියෙනවා. හැබැයි
මේ
වැඩවයි ක්‍රියාත්මක. ඒ නිසා මේවා ගැන මොන විවේචන තිබුණත් ගරු මන්ත්‍රීතුමිය 20-22 වර්ෂය අපි ඉදිරිපත් කරන අයවැය සමග අභියෝග ජයගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළත් එක්ක රට නැගිටවනවා. හැබැයි ඒකට බාධකයේ තියෙන්නේ මේ උද්ඝෝෂණ සහ සියල්ල එකතු කරලා කොවිඩ් වැඩි කිරීමට යන්න උත්සාහය. හැබැයි අපි අභියෝගය බාරගෙන රට ආර්ථික වශයෙන් නැගිටන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා කියන මතක් කරමින් ඔබතුමනි ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
ඔබ ස්තුති ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ස්තුති. මොනසොනසන මන්ත්‍රීතුමිය ගෙන් අවසරයි. අද මුදල් නැමැතිතුමාට ලොකු කාර්යභාරයක් තියෙනවා අයවැය ඉදිරිපත් කිරීමේදී. එතකොට අද තියෙන අභියෝග වලින් එකක් පමණයි එතුමාට පාලනය කරන්න බැරි වුණේ, කෝවිඩ් අභියෝගය. අනිත් අභියෝග ඔක්කොම මේ රජය විසින් නිර්මාණය කරපු අභියෝග තමයි එතුමාට දැන් මූණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. අපි දන්නවා මෙතන මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙකුත් කිව්වත් ගිය සතියේ ඒ කාමරයක ඉඳගෙන 3-4 දෙනෙක් රජයේ තීරණ අරගෙන අපිට මෙතනට ඇවිල්ලා අත උස්සන්න කියලා කියනවා. ඉතින් පළවෙනි අභියෝගය ඇවිල්ලා මේ රජය සමාන්තර රජයක් ගෙනියනවා වගේ අභියෝගයක් තියෙනවා. කාර්ය සාධක බලකායන් හරහා. කෝවිඩ් වසංගතය එන්නත් කිරීමේ වැඩපිළිවෙලට කාර්ය සාධක බලකායක් හැදුවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට තව එකක්. දරිද්‍රතාවය තුරන් කිරීමට තව එකක් හැදුවා. ආර්ථික පුනර්ජීවනය හා පරිසර ආරක්ෂා කිරීමේ සිරසාර වැඩපිළිවෙලකට තව එකක් හැදුවා. නැගෙනහිර ප්‍රදේශයේ පුරාවස්තු ආරක්ෂා කිරීමට මම දැනගෙන හිටියේ නෑ නැගෙනහිර ප්‍රදේශයේ විතරයි කියලා පුරාවස්තු තියෙන්නේ. මං හිතුවා රටේ අනිත් තැන්වලත් තියෙනවා කියලා. එක රටයි එක නීතියයි කියලා නීති සම්පාදනයට තව කාර්ය සාධක බලකායක් හැදුවා. මෙතන ඒ අද අධිකරණ ඇමතිතුමා නැහැ. ඔහු ඇවිල්ලා වෘත්තීය වේදියෙක්. අපිට පෙනුන හැටියට නම් නීති සම්පාදනයේ කටයුතු ආරම්භ කරමින් හිටිය පුද්ගලයෙක්. නමුත් ඒකටත් කාර්ය සාධක බලකායක් දැන් දාලා තිනවා. ඉතින් මේ කාර්ය සාධක බලකායයි ඒ වගේම නීතිමයව විවස්ථාවෙන් නීතියෙන් සම්පාදනය වුණ රාජ්‍ය ක්‍රමවිධි තියෙනවා. එතන මේ දෙකම සමාන්තර ක්‍රියාත්මක වෙනවා. මේ දෙකටම මුදල් යන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් තමයි මේ දෙකටම යන්නේ. ඉතින් මොකක්ද මේකේ තේරුම? කාර්ය සාධක බලකායන් වලට පත් වෙන පුද්ගලයන් ගැන අපිට ප්‍රශ්න තියෙනවා. කාර්ය සාධකයට සුදුසුද කියලා මේ පුද්ගලයන්. නැතහොත් ජනාධිපතිතුමාට කළ උදව්ව නිසා මේ කාර්ය සාධක බලකායන් වලට පත් කරන පුද්ගලයන්ද මේ අය? එතන කැබිනට් මණ්ඩලයේ වගකීම මොකද්ද? කාර්ය සාධක බලකායද කැබිනට් මණ්ඩලයේද ඇත්තටම මේකට වග කියන්න ඕනේ? මේක අපි නෙමෙයි ප්‍රශ්න කරන්නේ, රජයේ ඉන්න ඇමතිවරු මේක ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මුදල් ඇමතිතුමාට තව ලොකු අභියෝගයක් තියෙනවා. ඒක ඇවිල්ලා ජාතිවාදය හා වර්ගවාදය වපුරලා තිනවා මේ රටේ. මම තෝරගත්තේ නැහැ ලංකාවේ උපදින්න. ඇමරිකාවේ උපදින්න තිබුණා, ඉන්දියාවේ උපදින්න තිබුණා, යුරෝපයේ උපදින්න තිබුණා. මම තෝරගත්තේ නැහැ. මම තෝරගත්තේ නැහැ සිංහල පවුලකට උපදින්න. මම තෝරගත්තේ නැහැ වික්‍රමරත්න පවුලටවත් උපදින්න මම තෝරගත්තේ නැහැ. මම මේක තෝරගත්තේ නැහැ. එතකොට මම වග කියන්න ඕනේද මම තෝරගත්තේ නැති දේවල් වලට? අපි වග කියන්න ඕනි අපේ තෝරගත්ත දේවල් වලටයි වග කියන්න ඕනේ. දැන් අපි දන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මැදමුලාන උපත ලැබුවා සිංහල බෞද්ධ පවුලකට. එහෙම විවාහ වුණ එම මැතිණිය කතෝලික පවුලකට උපත ලැබුවා. ඒ දෙන්නා මේක තෝරගත්තේ නැහැ. මම තෝරගත්තේ නැහැ මගේ පියා කිතුණුයි කියන එක. මගේ බිරිඳ තෝරගත්තේ නැහැ උඩ රට සිංහල බෞද්ධ පවුලකින් යා උපදිනවා කියන එක. මේවා තෝරගත්ත දේවල් නෙමෙයි. මේවා අපිට ඉබේටම ලැබුණ දේවල්. වර්ගවාදය, ජාතිවාදය දේශපාලනයට පාවිච්චි කරන එක අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. අද රට මූණ දෙන ප්‍රශ්නය ඇත්තටම මේකයි. හැම තැනම හැම ජාතියේම අන්තවාදීන් ස්වල්පයක් ඉන්නවා. සිංහල ජාතියේ අන්තවාද සිංහල ජාතියේ අය අන්තවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් කුඩා පිරිසක් ඉන්නවා. ඒ අය සමහර ආණ්ඩුවට රිංගල වගේ තමයි පේන්නේ. ජනාධිපතිතුමාව ක්‍රියාත්මක කරන්න ඒ අය පෙනී සිටිනවා වගේ. පිටරට ජීවත් වෙන ලාංකිකයෝ අතරෙත් වැඩි පිරිසක් ඉන්නේ ලංකාව ලාංකික අනන්‍යතාවයක් අවබෝධ කරගෙන. එහෙත් ටික දෙනෙක් ඉන්නවා ජාතිවාදී අය ඉන්නවා. නමුත් බහුතර දෙමළ ජනතාව ලාංකික අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි අහන්න ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ඩයස්පෝරාව ඇත්තටම රටට වත්කමක්ද නැත්නම් මේ ඩයස්පෝරාව රටට බැරකමක්ද කියන එක අපි අහන්න ඕනේ. ඩයස්පෝරාව ලංකාවේ ඩයස්පෝරාව ලෝකයේ තියෙන ලොකුම ඩයස්පෝරාව වලින් එකක්. ඒ කියන්නේ පිට රට ඉන්න ලාංකිකයන් අපි බෙදුවොත් ලාංකික ජනතාවගෙන් ලෝකයේ ඉන්න ලොකුම ඩයස්පෝරාව වලින් එකක්. මේ ඩයස්පෝරාවේ අධ්‍යාපන මට්ටමක් තියෙනවා, හැකියාවන් තියෙනවා, ඉතිරිය මූල්‍ය ඉතිරිය ඩොලර් එක පවුන් එක තියෙනවා. මේ අයට පුළුවන් මේ රටට ඇවිල්ලා උදව් කරන්න. මේ අය වත්කමක්ද බැරකමක්ද කියන එක මුදල් ඇමතිතුමාට අලුතෙන් හිතන්න සිදු වෙනවා. අද කෝවිඩ් එක ගැන කතා කළා.
මිනිත්තු දෙකක කාලයක්
කෝවිඩ් එකේ අර්බුදය ගැන කතා කළා. කෝවිඩ් එකේ අර්බුදය ඇවිල්ලා හරිද? ඒක කාටවත් පාලනය කරන්න තිබුණ අර්බුදයක් නෙමෙයි. නමුත් මේ රජය අඩුවෙන්ම වියදම් කරලා තියෙන්නේ කෝවිඩ් එක සඳහායි. මේක මගේ සෝස් එක ඇවිල්ලා IMF පොලිසි ට්‍රැක් එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තමයි මේ කරුණු ලබාගෙන තියෙන්නේ. මේ මේ වියදම් කරපු ප්‍රමාණය 20යි 20 රුපියල් බිලියන 117යි 20යි 21 රුපියල් බිලියන 53යි ඔක්කොම රුපියල් බිලියන 170යි. මාලදිවයින දලදේශීය නිෂ්පාදනයෙන් කොවිඩ් එකට වියදම් කරපු ප්‍රමාණය 6.9යි ඉන්දියාව 3.5යි ඇෆ්ගනිස්තානය 2.1යි පකිස්තානය 2යි බංගලදේශය 1.4යි ශ්‍රී ලංකාව තමයි අඩුම 0.8යි කොවිඩ් එකට වියදම් කරපු ප්‍රමාණය. ඉතින් මේ කොවිඩ් එක පිටිපස්සේ හැංගිලා හරියන්නේ නැහැ. මේ අය මේ අර්බුදය ඇති කළේ කොවිඩ් එකට ප්‍රථමයෙන් ආර්ථිකය විනාශ කළා, රටේ ආදායම කඩාකප්පල් කළා. ඒ නිසා තමයි මේ අය මේ රටේ දුප්පත් මිනිස්සුන්ට දැන් ලොකු පීඩනයක් තියෙන්නේ. මරණ සංඛ්‍යාව දිහා බැලුවත් ලංකාවේ මරණ සංඛ්‍යාවට අඩු මරණ සංඛ්‍යාවක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ අපිට විශ්වාසයක් නැහැ. හැම ශ්‍රේණිගත කිරීමක්ම ළඟදිම වුණේ මූඩිස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම 15ටම අඩු කළා. ඊට පස්සේ මුදල් ඇමතිතුමා උද්දමනයට මූණ දෙන්න සිදු වෙනවා. විදේශ ශේෂයක් නොමැතිව රුපියලයගේ පාලනය කරන්න බෑ. ඔක තමයි කරන්න හැදුවේ. එතකොට මුදල් අච්චු ගහනවා. අසීමිතලේ සච්චු ගහනකොට අනිවාර්යෙන්ම මහ බැංකුවට එක ගන්න වෙනවා. ජූලි මාසයේ ඉඳලා ආහාරවල උද්දමනයේ 100ට
ඔබතුමායි කාලය
අවසන් කරනවා. ආහාරවල උද්දමනයේ ඉහළට නැගගෙන ගිහිල්ලා තියෙනවා. එළවලු මිල බෝන්චි කැරට් ලීක් සෝන් එකක් බැලුවොත් රුපියල් 100කින් එක මාසෙකින් ඉහළට ගිහිල්ලා තියෙනවා. 10%කින් වැඩි වෙලා තියෙනවා. උද්දමනයේ ඉහළටම යනවා. කොතැනින්ද මේ ඉවර කරන්න යන්නේ? ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්න. මේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැත්නම් මිනිස්සු අනිවාර්යෙන් පාරට බහින්න යනවා. බඩගින්න හැගෙනකොට පාරට බහින්න යනවා. දැන් මෙතුමා මම අවසන් කරන මූණ දෙන ප්‍රශ්න අකර්යක්මශාවයක් තියෙනවා. අධිපති ක්‍රමයක් ජනාධිපති ක්‍රමයක් ඇති කරගෙන යනවා. රටේ මිනිස්සු ප්‍රශ්න කරනවා. එතකොට ජනාධිපති ක්‍රමය මේ රටට සුදුසුද නැද්ද කියන ප්‍රශ්නේ එනවා. ඒ නිසා ඔක්කොම නිර්මාණය කරපු ප්‍රශ්න තියෙන්නේ. ස්වභාවික ප්‍රශ්න වලට තිබුණේ කොවිඩ් එක පමණයි ස්වභාවිකව ඇති වෙච්ච ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් මම මෙහෙම කියනවා, වැරදි ප්‍රතිපත්ති අකර්යක්ෂම කලමනාකාරීත්වය ජාතිය හා ජාත්‍යන්තර විශ්වාසය කැඩිලා තියෙන්නේ. දැන ගියොත් කතරගම කියන කතාව කියනවා. නොදැන ගියොත් අපේ රට අතහැරලා ඇමරිකාවේ යන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ගැන හිතලා රටට සෞභාග්‍ය උපදවන අයවැයක් ඉදිරිපත් කරන්න කියලා මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. මූලාසනයේ හොබවන ගරු මන්ත්‍රීතුමියනි, ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන විසර්ජන පනත් පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන් මේ ගැන කතා කිරීමේදී රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා දේශීය විදේශීය ආයෝජකයන් ප්‍රවර්ධනය කිරීම, වේගවත් කිරීම, ලංකාව ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් තරණි නීති රීති අනපනත් සුද්දගේ කාලේ තිබ්බ නීති රීති අනපනත් අදට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතු කාලය දැන් එළඹිලා තියෙනවා. මම දැක්කා පහුගිය පාර්ලිමේන්තු රැස්වීම කීපෙදීකම මේ නීති ශාස්ත්‍රයේ විශාල වෙනසක් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා විසින් කරනු ලැබුවා. මද ඒක ඉතාම හොඳ දෙයක්. ඉතාම වේගවත් විදිහට එතුමා ඒ නීති ශාස්ත්‍රය අපි අඩුපාඩු දැක්කා පහුගිය කාලේ ගොඩක්. ඒවා එකින් එක ඉදිරියට ගෙන යමින් සංශෝධනය කරමින් රටට නව නීති පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් එතුමායි කාර්යභාරය සාර්ථකව ඉදිරියට ගෙන ගියා. ඒ වගේ තමයි අද අග්‍රමාත්‍යතුමාත් මුදල් අමාත්‍යතුමාත් රටට ගැළපෙන සංශෝධන කීපයක්. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ආගමන හා විගමන පනත පිළිබඳව. මේ පනතින් අපි දැක්කා බොහෝ රටවල්වල, විශේෂයෙන් යුරෝපේ, අපි මෙහෙ ඉඳලා වීසා එකකට සල්ලි බදින්න වුණොත් ලොකු මුදලක් අපි ගෙවන්න ඕනේ. අපි ඒ ලොකු මුදල වීසා එකකට ගෙවලා තමයි යන්නේ. නමුත් අපේ රටට පිටරට ඉඳලා එන අය සඳහා අපි බොහොම සොච්චම මුදලක් තමයි අය කරන්නේ. අපි ඒක වෙනස් විය යුතුයි. අපේ රටට විදේශ සංචාරකයන් එනවා වගේම ඒ අයගෙන් ඒ රටට එන ආදායම අර 40 ගණන් වල තිබ්බ නීති රීති යනපනත් වලට යටත් නොවි අද කාලයට ගැළපෙන ආකාරයට ඒ නීති රීති වෙනස් විය යුතුයි. මේ පනතින් මම හිතන්නේ ඒක තමයි කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පැත්ත විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ආනයන අපනයන කරුවන් දිහා බලපුවාම අපි පහුගිය කාලේ සීනි සඳහා 725 දක්වා ඒ ආයෝජකයන් දිරිමත් කරන්න මේක අඩු කරා ටැක්ස් එක. හැබැයි ඒකෙන් ජනතාවට ඒ සාහනය ලැබුණද නැද්ද කියන එක අපිටත් ප්‍රහේලිකාවක්. නමුත් අපි විවර ආයෝජකයන් ගොඩකට ඒ සීනි පිටරටින් ගෙන්වීම සඳහා අවසරය ලබා දීලා තියෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වැඩි සිතක් කරන්න. අපි හිතනවා දැනට වෙළඳ පොලේ සීනි කිලෝ එක 140 150 60 වගේ යනවා. මේ විදිහට යන්න අතහැරියොත් මේක 260 280 දක්වා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආයෝජකයන් කියන වැඩි පිරිසකට ඒ සීනි ගෙන්නන්න අවසර දුන්නොත් මම කියන්නේ තරංකාරීත්වයක් මේ රට තුල ඇති වෙනවා. ඒ තරංකාරීත්වයේ වාසිය අපි ජනතාවට දෙන්න ඕනේ. ඒක තමයි රජයේ අරමුණ. එතන මේක මම හිතන්නේ හොඳ වැඩක් හැටියටයි මම විශ්වාස කරන්නේ. හැබැයි මේ සියලු දේම රජයේ කරන්නේ අභියෝග මැද. දැන් මට මේ ඉරාන් වික්‍රමරත්න විපක්ෂයේ මන්තුමා කියන හැවුණා කොවිඩ් වලට වැඩියෙන්ම අඩුවෙන්ම වීදම් කරේ මේ රජය කියලා. එහෙනම් අපි එතුමාගෙන් අහන්න වෙනවා ඒක ලෝකේ ධනවත්යයි බලවත්යයි කියන රටවල් අතරින් අපේ රට කොයිත් එන්නත් කරන්නේ පස්සෙන් දැන් ආවේ කොහොමද කියලා මම එතුමාගෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් කටට එන විදිහට මෙච්චර අපේ ජනාධිපතිතුමා රෑ දවල් නොනිදා ඒ රටවල රාජ්‍ය නායකයන්ට පුජ්‍යලිකම කතා කරලා මේ රටේ කොවිඩ් වසංගතය සමනය කරන්න ගන්නා ඌ ඒ ව්‍යාපාරයට ඒ ගන්නා උත්සාහයට කෙනෙහිලිකම් කරන්න එපා. ඒ වගේ කතා කියලා තමුන්නාසකේ කියන කරර පුත්තරන් හොරිදායි මේ වගේ කොවිඩ් පිළිබඳව අපේ රට අපේ ජනාධිපතිතුමා අඩුවෙන්ම වේදන් කරන්නේ කොවිඩ් වලට කියලා ඒ කීම ඉල්ලාස් කරගන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඔය ඉස්සරහා ඉන්නවා අපි කිරියල් ඇමැතිතුමා 2015 අපිට මතකයි අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහනුවර විශේෂයෙන් මධ්‍යම පළාතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 2003 ගලගෙද්දී 2014 ගලගෙද්දී මුල්ගල් තියලා 2018 වෙනකොට විවෘත කරන්න හදපු මධ්‍යම අධිවේගී මාර්ගයේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව බාරගත්තට පස්සේ 2015 අවුරුදු 20ක් යන 2020 යනකම් අවුරුදු 5ක් මං හිතන්නේ මහනුවර අධිවේගී මාර්ගයේ කරන්න කිරියල් ඇමතිතුමා මහනුවර කෙනෙක් හැදින මම එතුමාට ගරු කරනවා. අපි විශ්වාස කරා එතුමා එක හතයි කියලා. නමුත් අවුරුදු 5ක් යනකම් ඔය කිරියල් ඇමතිතුමාට මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න බැරි වුණා. නමුත් අපේ ආණ්ඩුව ඇවිල්ලා මම දැක්කා මේ වෙනකොට අපේ ජොන්ස්ටන් ඇමතිතුමා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආශිර්වාදය මැද අද මධ්‍යම අධිවේගී මාර්ගයේ කොහෙද කුරුණෑගල දක්වා මීරිකම සිට අන්න දැන් ලැහැත්ති මේ මාසේ විවෘත කරන්න. එතකොට අපි රජයේ බලයට පත් වෙන බොහොම කෙටි කාලයක් තුළ එදා අවුරුදු 5ක් මධ්‍යම අධිවේගී මාර්ගය කරන්න බැරි වෙච්චි කිරියල්ල මහත්තයාට උණ ගැරෙන්න අපි දැන් මේ ටික කරගෙන යනවා. මේ පාර හදාගෙන යනකොට අපි දැක්කා කොළඹ සිට මිරිකම දක්වා අර ගහක් හරස් කරගෙන ඒ ගහ මෙච්චර වටිනවා ලෝකෙම තියෙන එක ගහයි කියලා ඒකට අවහිර කරා තමුන්නාසලා. අද විපක්ෂයේ හිතාගෙන ඉන්නවා මේ හැන්දෑවට ජනමාධ්‍ය තුලින් යන ඒ කතා අහල මේ ආණ්ඩුව ඉවරයි කියලා. ආණ්ඩුව ඉවර නැහැ. අපි පටන් ගත්තා විතරයි. හෙට දිහාට බලන්න හොඳවද සෙල්ලම්. 12 වෙනිදාන් පස්සේ ආවයි ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමුන්නාසලයි කට වැහි අපි දැක්කා ඒ වගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව අපේ ජනාධිපතිතුමා නිර්භීතව එතෙන්දි ක්‍රියා කරනවා වසවිසෙන් තොර ආහාරයක් ලබා දෙන්න ඕනේ කියලා මට විනාඩි දෙකක් දෙන්න අපේ මහින්දානන්ද කුෂිකර්ම මැමැතුමාගේ පින්තූර පමේ හදලා පූච්චනවා එතුමා පන පිටින් වලලනවා ආය ගොඩ ගන්නවා පොල්ලකින් ගහනවා කොච්චර ලැජ්ජයිද විපක්ෂයට මීට වඩා දෙයක් කරන්න නැද්ද ලැජ්ජ නැති වැඩ කරන්න එපා ඒ කොච්චර කරාද අපි ඔක්කොම කැමැති තමුන්නාසලා කැමැති කොළඹ හතේ මිනිස්සු කන්නේ වසවිද නැති ආහාර කාබනික පෝරවලින් නිෂ්පාදනය කරපු ආහාර ඒකල ජනතාවට කණ්ඩ කියනවා කාබනික වල ආහාර මේක ලැජ්ජයි ඒ නිසා හිතන්න එපා මේ ආණ්ඩුව අද වැටේ හෙට වැඩේ කියලා තමුන්නාසලා ඒක හිතනවා නම් ඒක හීනයක් දැන් අපි දැක්කා රතන හාමුදුරුවෝ මාධ්‍ය තුලින් අපි දැක්කා වසවිසින් තොර ආහාරක් දෙන්නට හැමදාම කතා කරා විපක්ෂයේ ඉන්නකොට අපි දැක්කා නමුත් අද උන්නාස වෙච්ච සද්දයක් නැහැ ඒ ගැන අපි බැලුවා මොකද මේ කියලා උන්නාසයට පුළුවන් රට වටේම ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ කාබනික කොහරවල තියෙන වටිනාකම වසවිසින් තොර ආහාරගෙන කතා කරන්න කෝ කතා කරනවද අද නෑ අද උන්නාසෙ නිහඬයි අපිට හිතා ගන්න බෑ මොකද්ද කියලා අපි පොළොන්නරුවේ ගියා ඊයේ පෙරේදා අපි දැක්ක පහුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා දකුණු ආසියාවේ ලොකුම වකුගඩු රෝහල පොළොන්නරුවේ හැදුවා අපි ජනාධිපතිතුමා තමයි ගිහිලා විවෘත කරේ ඒ ඇයි එතුමා කිව්වේ පොළොන්නරුවේ ජනතාව වසවිස ආහාර නිසා මෙච්චර ගාණක් වකුගඩු රෝගෙ මැරිලා තියෙනවා ඒ නිසා මං හොඳ රෝහලක් හදනවා කියලා හැදුවා අද එතුමා ඒ ගැන වසවිස ගැන කතා කරන්නේ නැහැ මොකද මට තේරෙන්නේ නැහැ මේකේ යටි අරමුණ
අවසන් කරන්න ගමන් එතුමා
මොනවා වුණත් අපි කියනවා විපක්ෂයට ඕගොල්ලන්ගේ හිතර ජාති වෙන්න මේ රටේ 69 ලක්ෂයක් ඡන්දේ දීලා පත් කරපු මේ ආණ්ඩුව ඒ වැටේ කියලා බලාගෙන ඉන්නවා තමුන්නාන්සලාගේ සිහිනයක් කියලා මතක තියාගන්න කියලා මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි
පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා පස්සරිකල් 30 දක්වා කල්තබල වේ